අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝ වන්දුවේ පුතේ. අදත් රුහුණු ගුරු ගෙදර රේඩියෝ පාසලට ගුවනින් එකතු වුණු මගේ දූල පුතාලා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය ඉගෙන ගන්න ආසාවෙන් 11 ශ්‍රේණිය පෙළ පොතයි රුහුණු ගුරු ගෙදර සංගරාවයි ගුරු ගෙදර වෙනුවෙන්ම වෙන් කරගත් සටහන් පොතත් අතට අරගෙන මේ පාඩම් මාලාව එක්ක සම්බන්ධ වෙනවා ඇති. එහෙම නේද? ඉතින් අද පාඩම සාකච්ඡා කරන්න එකතු වෙන මම අකුරැස්ස මහා විද්‍යාලයේ නදීකා වීරසිංහ ගුරුතුමිය. කලින් පාඩම් කොටස්වලදී අපි කතා කළා අන්තර්ජාලය කියන්නේ මොකක්ද? ඒකාකාර සම්පත් නිශ්චායකයක් කියන්නේ මොකක්ද? IP ලිපිනයක් කියන්නේ මොකක්ද? ඒ වගේම වසම් නාමය ගැනත් අපි කතා කළා. වෙබ් අතිරික්සුවක් භාවිතා කරලා නිවැරදිව අන්තර්ජාලයට පිවිසෙන්නේ කොහොමද කියලත් අපි කලින් දවසේ කතා කළා. වෙබ් අඩවියක ඒකාකාර සම්පත් නිශ්චායකය, එමත් නැත්නම් වෙබ් අඩවියේ ලිපිනය අපි නොදන්නා අවස්ථාවක අපට අවශ්‍ය කරුණක්. අන්තර්ජාලයේ අඩංගු විශාල තොරතුරු සම්භාරය අතරින් සොයාගන්නේ කොහොමද කියන එකත් අපි කලින් දවසේ කතා කළා. සෙවුම් යන්ත්‍ර භාවිතය. ඉතින් මගේ දූල පුතාලට මම හිතනවා හොඳින් මතක ඇති කියලා ඒ පාඩම් කොටස්. අපි අන්තර්ජාලය ගැන කතා කරන්න පටන් ගත්තේ මාත් එක්ක එකතු වුණු පුතාගේ පරිගණකයේ අන්තර්ජාල සම්බන්ධතාව නැහැ කියලා අපි සොයාගත්ත වෙලාවෙන් පස්සේනේ. ඔන්න දැන් අන්තර්ජාල සම්බන්ධතාවය යථාර්ථයට පත් වෙලයි තියෙන්නේ. ඔව් පුතා, දැන් ඔයාගේ පරිගණකයේ වෙබ් අතිරික්සුවට පිවිසිලා URL එක ටයිප් කරන්නකෝ. http://www.spedu.sch.lk. හොඳයි, දැන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසුණා නේද? පුතා දන්නවද තප්පර කීපයකින් මේ සිද්ධ වුණු ක්‍රියාවලිය තුල තිබුණ කාර්ය කොටස් මොනවද කියලා? ඔව්, පුතාගේ මූණේ ප්‍රශ්නාර්ථයක්. මේ ගොඩා සිදුවීම, ෂණික සිදුවීම තුල කාර්ය කොටස් කීපයක්ම අන්තර්ගතයි. මම ඒ කාර්ය කොටස් පිළිබඳව මගේ දූල පුතාලට පැහැදිලිව කියා දෙන්නම්කෝ. URL එක ටයිප් කරලා වෙබ් අඩවිය අයිතුම් කළාම ලිඛිත ලිපිනය, ඒ කියන්නේ URL එක IP ලිපිනයකට පරිවර්තනය කරනවා. හොඳින් මතක තියාගන්න, URL එකක් IP ලිපිනය බවට පත් කිරීම වසම් නාම සේවාදායක විසින් සිද්ධ කරනවා. DNS server කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ මේ වසම් නාම සේවාදායකය. ඊළඟට IP ලිපිනය අදාළ වෙන වෙබ් සර්වරයට මෙම ඉල්ලීම යොමු වෙනවා. වෙබ් සේවාදායකයා මගින් HTML දත්ත ප්‍රවාහයක් ආපසු ලබා දෙනවා. අන්න ඒ විදිහට වෙබ් සේවාදායකය විසින් ලබා දෙන HTML දත්ත ප්‍රවාහය වෙබ් අතිරික්සුව මගින් HTML වෙබ් පිටුවක් බවට පරිවර්තනය කරනවා. අන්න ඒ විදිහට තමයි අපි ඉල්ලීම කළ වෙබ් අඩවිය අපේ වෙබ් අතිරික්සුව මත ක්ෂණිකව දර්ශනය වුණේ. ගුරු ගෙදර සංගරාවේ අන්තර්ජාලයේ මෙහිම සිදුවන ආකාරය කියලා හිස්තැන් පුරවන්න දීලා තියෙනවනේ. එහෙම නේද? අහගෙන ඉන්න මගේ දූල පුතාලා දැනටමත් හිස්තැන් පුරවල ඇති නේද? ඔව්. පළවෙනි රවුම ඇතුලේ පරිශීලක විප් අතිරික්සුව විවෘත කර විශ්ව සම්පත් නිශ්චායකය එහෙමත් නැත්නම් URL එක ඇතුළත් කිරීම. ඊළඟට දෙවෙනි රවුම විප් අතිරික්සුව URL එක DNS සර්වරය වෙත යොමු කරයි. මගේ දූල පුතාලා දැන් දන්නවා DNS සර්වර එකට යොමු කරන්නේ ඇයි. අපි ලබා දුන්න URL එක IP ලිපිනය බවට පරිවර්තනය කරන්න තමයි ඒ විදියට DNS සර්වර එකට යොමු කරන්නේ. ඉතින් තුන්වෙනි රවුමේදී තුන්වෙනි පියවර විදියට DNS සර්වරය මගින් URL හි දැක්වෙන නමට අදාළ IP ලිපිනයට පරිවර්තනය කරයි. ඔව්. DNS සර්වර එක විසින් URL එක IP ලිපිනය බවට පරිවර්තනය කරනවා. ඊළඟට හතරවෙනි පියවර. අදාළ IP ලිපිනය ඇති web සර්වරයට ඉල්ලීම යොමු කිරීම. ඊළඟට මේ අන්තර්ජාලය තුල සිද්ධ වෙන ක්‍රියාවලියේදී හතරවෙනි පියවර විදියට සිද්ධ වෙන්නේ අපි අර URL එකකින් ලබා දුන්නු IP ලිපිනයට අදාළ වෙන සර්වරයට අපේ ඉල්ලීම යොමු වීම. හතරවෙනි පියවර. ඊළඟට පස්වෙනි පියවර. පස්වෙනි පියවර අඩංගු වෙන රවුම තුල මගේ දූල පුතාලා ලියලා තියෙන්න ඕන web සේවා දායකයා මගින් HTML දත්ත ප්‍රවාහයක් ආපසු ලබා දෙයි. ඔව්. මුලින්ම අපි web අතිරික්සුව භාවිතා කරලා IP ලිපිනයට අදාළ URL එක සටහන් කළානේ. ඒ අදාළ URL එක DNS සර්වරය විසින් IP ලිපිනයට පරිවර්තනය කරා. දැන් IP ලිපිනයෙන් සඳහන් වෙන සර්වරය වෙත අපේ ඉල්ලීම යොමු වෙලයි තියෙන්නේ. දැන් ඒ IP ලිපිනය අදාළ සර්වරය විසින් අපිට අපේ ඉල්ලීම ඉෂ්ට කරන්නයි යන්නේ. අපේ ඉල්ලපු සම්පත් අපට ලබා දෙන්නයි web සේවා දායකය විසින් සූදානම් වෙන්නේ. HTML දත්ත ප්‍රවාහයක් විදියට අපේ ඉල්ලපු දත්ත අපේ පරිගණකයට ලබා දෙනවා. අන්න එහෙම ලබා දුන්නම 6වෙනි පියවර විදියට web අතිරික්සුව මගින් HTML web පිටුව දර්ශනය කරනවා. web අතිරික්සුව මත අදාළ web අඩවිය දර්ශනය කරනවා. මගේ දූල පුතාලට මේ ක්‍රියාවලිය දැන් හොඳින්ම පැහැදිලි වෙන්න ඇති. අපි web අතිරික්සුව මත URL එක යතුරු ලියනය කළ සැනින්ම අපට අපි බලාපොරොත්තුණු විදිහටම web අඩවිය දර්ශනය වුණානේ. නමුත් ඒ කාලය තුල ඉතාශනිකව සිද්ධ වුණු මේ ක්‍රියාවලිය මගේ දූල පුතාලට දැන් හොඳින්ම පැහැදිලි ඇති. අපි කලින් දවසකත් කතා කළා මේ අන්තර්ජාලයේ මෙහෙයුම පාලනය කිරීම සිදු කරන්නේ නියමාවලි භාවිතයෙන් බව. 11 ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පෙළ පොතේ 74 වෙනි පිටුවේ අන්න ඒ වගේ නියමාවලි කිහිපයක් පිළිබඳව මගේ දූල පුතාලට හඳුන්වලා දීලා තියෙනවා. නියමාවලියක් කියලා කියන්නේ පරිගණක ජාල තුල ක්‍රියාත්මක වෙන නීති රීති පද්ධතියක්. අන්තර්ජාලය තුල හුවමාරු වෙන නියමාවලි කිහිපයක් පිළිබඳව අපි අද කතා කරමුකෝ. HTML ලේඛන හුවමාරු වෙන්න අර අපි කලින් කතා කළ විදිහට HTML ලේඛන හුවමාරු වීමේදී HTTP කියන නියමාවලිය භාවිතා වෙනවා. Hypertext Transfer Protocol. ඒ වගේම අයිතුවේ පුතේ IP ලිපින හුවමාරුව පාලනය කිරීමේදී TCP IP කියන නියමාවලි වර්ග දෙකම භාවිතා වෙනවා. Transmission Control Protocol. IP කියලා හඳුන්වන්නේ Internet Protocol. මෙන්න මේ නියමාවලි දෙකම IP ලිපින හුවමාරුවේදී ඒවා පාලනය කිරීමට භාවිතා කරනවා. ඒ වගේමයි දුවේ පුතේ අන්තර්ජාලයේදී සිද්ධ වෙන ගොනු හුවමාරුව, එහෙමත් නැත්නම් ෆයිල් ට්‍රාන්ස්ෆර් කියලා ඉංග්‍රීසියෙන් අපි හඳුන්වන්නේ. අන්න ඒ වෙලාවේදී FTP කියන නියමාවලිය භාවිතා වෙනවා. ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් FTP ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්. ඒ වගේමයි අන්තර්ජාලය හරහා අපි ඉදිරියේදී කතා කරනවා විද්‍යුත් තැපැල් හුවමාරුව ගැන. විද්‍යුත් තැපැල් හුවමාරුව, එහෙමත් නැත්නම් ඊමේල්. මෙන්න මේ සේවාවේදී එම සේවාව පාලනය කිරීම සඳහා SMPT සිම්පල් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියන නියමාවලිය යොදා ගන්නවා. දූල පුතාල හොඳින් මතක තියාගන්න ඕන තවත් නියමාවලි භාවිතයක් තමයි අන්තර්ජාලය හරහා තොරතුරු හුවමාරු වීමේදී ඇතිවන දෝෂ පිළිබඳව පණිවිඩ ලබා දෙන්න, එහෙමත් නැත්නම් දෝෂ ඇති අවස්ථාවල ඒ දෝෂ පිළිබඳව දැනුම් දෙන්න කෙරෙන භාවිතයන් සඳහා පාලනයක් ඇති කිරීමට භාවිතාවන නියමාවලි ICMP ඉන්ටර්නෙට් කොන්ට්‍රෝල් මැසේජ් ප්‍රොටෝකෝල් ICMP. ඒ වගේමයි තවත් නියමාවලි රාශියක් තියෙනවා. මීඩියා ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් මාධ්‍ය විවිධ මාර්ගයේ මාධ්‍ය අන්තර්ජාලය තුළ හුවමාරු වෙනවනේ. රූප, ශබ්ද, වීඩියෝ ආදී වශයෙන්. අන්න ඒ වගේ මීඩියා වර්ග පාලනය කිරීම සඳහා නියමාවලියක් තියෙනවා. ඒකට තමයි අපි මීඩියා ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියලා හඳුන්වන්නේ. MTP. ඊළඟට secure file transfer protocol ආරක්ෂිත ගොනු හුවමාරුව සඳහා පවතින රීති පද්ධතිය, එහෙමත් නැත්නම් නියමාවලිය SFTP. ඉතින් මගේ දූල පුතාලට අන්තර්ජාලයේ හුවමාරු වෙන නියමාවලි කීපයක් පිළිබඳව මූලික අවබෝධයක් මේ පාඩම් කොටසින් ලැබෙන්නේ නැති. දූල පුතාලට මේ පාඩම සම්බන්ධයෙන් යම් ගැටලුවක් යෝජනාවක් තියෙනවා නම් ඔයාලගේ දුරකථනයේ ICT හිස්තැන G11 හිස්තැන U4 හිස්තැනක් තියලා ඕගොල්ලන්ගේ අදහස ටයිප් කරලා 0.7.488.1488 SMS එකක් මගින් අප වෙත එවන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මගේ දූල පුතාලට මේ පාඩම සම්බන්ධයෙන් හොඳ මතකයක් තියෙනවද කියලා තමන්ටම පරීක්ෂා කරගන්න අවස්ථාවක් දැන් සලස්වල දීලා තියෙනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය aqe.spedu.sch.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඩිජිටල් පැලන්ට් කියන තැන ක්ලික් කරලා ඔන්ලයින් එඩියුකේෂන් ICT බ්ලොග් එක ක්ලික් කරන්නකෝ. අන්න එතකොට ඔයාලට පෙනේවි අල්ටිමේට් ICT කියන වැඩසටහන. සෑම පාඩමකට අදාළවම සතියකට දෙක බැගින් අලුත් තක්සේරු පත්‍රිකා ලබා දීලා තියෙනවා. මගේ දූල පුතාලට තමන්ගේ දැනුම මැනගන්නත්, ඒ විතරක් නෙමෙයි, මේ තක්සේරු පත්‍රිකාව භාගත කරගෙන පිළිතුරු සපයන්න අවස්ථාවත් මගේ දූල පුතාලට ලබා දීලා තියෙනවා. රුහුණු ගුරු ගෙදර මගේ දූල පුතාලගේ රේඩියෝ ඉස්කෝලේට ඇවිත් මගෙත් එක්ක එකතු වුණු සියලු දෙනාටම සුබතායි හෙට දවසක්. ආයෙත් දවසක තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ තවත් පාඩම් කොටසකින් ඔබ හමුවන තුරු ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.